ගරු නාමර රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. 18ක. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩා කර්මාන්ත. මම හිතන්නේ කර්මාන්ත අමාත්‍යංශය ගැන දීර්ඝ වශයෙන් කතා කිරීමට අවශ්‍ය නැහැ. මොකද ගරු අමාත්‍යතුමනි, ඔබතුමාලාගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් ඔබතුමාලාගේ බදු ප්‍රතිපත්තියත් එක්ක ඔබතුමාලාට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා මේ කර්මාන්ත කොහොමද ප්‍රවර්ධනය කරන්න කියලා. මොකද අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල කම්පිටිටිව් ටැක්ස් මොඩල් එකක් තමයි දුවන්නේ. සහ කර්මාන්ත රටක ආයෝජනය කරනවා නම් ඒ ආයෝජනය කරන රට ඇතුලේ තමන්ට උපරිම ලාභයක් උපයන්න පුළුවන් ආකාරයට තමයි ගරු සභාපතිතුමිය කර්මාන්ත ආයෝජනයට වෙන්නේ. තවත් පැත්තකින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ෆයිනෑන්ෂියල් ඉෂුව එකක් තියෙනවා. නැත්නම් කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම වෙළඳපොළ මාකට් ඇක්සෙසිබිලිටි පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක වර්තමාන යම් පොලි අනුපාතයේ අඩුවීමක් තිබුණත් අපි දන්නවා අපේ රටේ බැංකු පද්ධතියේ ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ කොලැටරල් එකක් නැතුව, නැත්නම් ගෙදර ඔප්පු අඩුම ගන්න ගෙදර ඔප්පු නැතුව බිස්නස් ප්‍රොපෝසල් එකකට ණයක් දෙන්නේ නැහැ. ඔබතුමාලා මැතිවරණ කාලේ යම් ෆෝමියුලා එකක් හැදුවා. මං හිතන්නේ මුදල් පනත සහ මහ බැංකුවේ අනපනත් වෙනස් කරනකම් ඔය කියන කිසිම ෆෝමියුලා එකක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දේශීය කර්මාන්ත නැත්නම් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට රටේ හැම රජයක්ම යම් සහන දෙනවා. හැබැයි මේ සහන දීම තුළ අපි අපේක්ෂා කරන ඉලක්කයන් වලට යනවද නැද්ද කියන කාරණේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. අද ඉන්දියාව ගත්තොත් අසල්වාසී රටින්ද මම උදාහරණ ගන්නේ සෙල්ලම් බඩු නිෂ්පාදනය. මෙතෙක් කල් ලෝකේ වැඩියෙන්ම සෙල්ලම් බඩු ඉම්පෝට් කරේ ඉන්දියාව. හැබැයි අද ඩොමෙස්ටික් මාකට් එකට අමතරව ලෝකේ පළමු පෙළේ සෙල්ලම් බඩු නැත්තම් පොඩි ළමයිගේ ටොයිස් එක්ස්පෝර්ට් මාකට් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකු ඉඳන් ඒ සඳහා සාසම්බන්ධ කර ගැනීම තුළ. තවත් පැත්තකින් IMF රෙගුලාසි එක්ක ඔබතුමාලාගේ ටැක්ස් පොලිසි එකත් එක්ක මම හිතන්නේ දේශීය නිෂ්පාදන සහ මේ දේශීය සොයා ගැනීම නැත්නම් IPA රෙජිස්ට්‍රේෂන් එක ලංකාවේ තියෙන ආයතන වලටත් විශාල අභියෝගයක් වෙලා තියෙනවා. දැන් උදාහරණයකට අර වේගා එකේ ට්‍රීවිල් එක, ඒකේ IP ඇඩ්‍රස් එක, IP එක තියෙන ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට් එක තියෙන ලංකාවට. හැබැයි අනිත් පැත්තෙන් නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. ඒක ඇසෙම්බ්ලි නෙවෙයි, සෙමි නොක්ඩවුන් නෙවෙයි, ලංකාවේ නිෂ්පාදිත, ලංකාවේ ලියාපදිංචි, එහෙම නැත්නම් ලංකාවට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට් එක තියෙන වාහනයක්. හැබැයි ඒකටත් ඉම්පෝර්ට් ටැක්ස් එක වදිනවා. කම්පෝනන්ට් වලට නෙවෙයි, සමස්ත වාහනෙටම. හැබැයි ලංකාවේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට් එකක් හොයාගෙන ඒක තව රටකට විකුණන්න නැතුව ලංකාවේ නිෂ්පාදනයේ මැනුෆැක්චරින් ලංකාවේ කරනකොටත් අපි ඒ වාහනෙටත් නැත්නම් ඒ ට්‍රීවිල් එකටත් අපි ඉම්පෝර්ට් ටැක්ස් එක ගහනවා නම් ගරු ඇමතුමනි, එතනින් එහාට අපේ රටේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි මාකට් එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක හොඳම උදාහරණේ ඇමරිකාව ගත්තොත් අද ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි මාකට් එක $6 trillion වැඩි ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ තුළ මම හිතනවා අපි රටක් විදියට ගරු සභාපතිතුමිය අපි විශ්වාස කරනවා මේ සඳහා අවශ්‍ය රෙගුලාසි වගේම ආණ්ඩුවක් විදියට ඔබ තමුන් වහන්සේලා මේ සඳහා යම් ඍජු මැදිහත්වීමක් සිද්ධ කළ යුතුයි. මොකද ඇමරිකාව වගේ රටවල ඒ රටේ වාහන නිෂ්පාදනය නොකළත් වෙනත් රටකට ගියත් ඒ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එක නිසා ලැබෙන ආදායම $6 trillion වුණා. දෙහිඳ ඔබ තමුන් වහන්සේලාගේ බදු ප්‍රතිපත්තියත් ඔබ තමුන් වහන්සේලා මෙතෙක් කල් ආයෝජකයෝ කෙරේ සහ කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කෙරේ දක්වපු දේශපාලනික ආකල්පය නිසා ඔබ තමුන් වහන්සේලාගේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශයේ මමත් එක් කාලයක් අමාත්‍යවරයා විදිහට හිටියා. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ කාලේ හිටපු අමාත්‍යාංශයේ ලේකම්වරයා අපේ අනුරාධ විජේකෝන් මැතිතුමන්, ඒ වගේම අපේ අමල් එදිරිසූරිය DG ස්පෝර්ට්ස් එදා හිටපු, ඒ වගේම අනිත් පැත්තෙන් ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා විදිහට මහේල ජයවර්ධන මැතිතුම ඇතුළේ සමස්ත කණ්ඩායම, වගේම ජෙනරල් ශවේන්ද්‍ර සිල්ව මැතිතුමා ඇතුළු අපේ සිලෙක්ෂන් කමිටි එක එදා ඒ කරපු කැපවීම. මොකද අපි දකිනවා දා COVID-19 වසංගතයත් එක්ක තමයි අපි තරුණ සහ ක්‍රීඩා මාත්‍යංශය ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ. එදා ලෝකේ ක්‍රීඩාව සම්පූර්ණයෙන් අඩපණ වෙච්ච වෙලාවක්. හැබැයි අපිට හැකියාව ලැබුණා LPL තරගාවලිය පටන් අරගෙන බයෝ බබල් එක ඇතුලේ දකුණු ආසියාවේ පළමුණු වතාවට ඉන්දියාව ඩුබායි වලට තමන්ගේ තරඟ shift කරනකොට ලංකාවේ අපිට LPL තරගාවලිය පවත්වන්න හැකියාව ලැබුණා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධානීන්ගේ කැපවීමත් සමග. හැබැයි ඒකම අද වෙනකොට මම විශ්වාස කරනවා LPL එක රුපියල් $150 million ක ඉක්ම වූ බ්‍රෑන්ඩ් එකක් බවට පරිවර්තන වෙලා තියෙනවා. මේ ක්‍රීඩාව කියන්නේ මේ හුදෙක් ක්‍රීඩා භාණ්ඩ බෙදීම හෝ තනි හුදකලා ව්‍යාපෘතියක් නැත්නම් අමාත්‍යංශයක් විදිහට දකින්න එපා. මොකද ලෝකයේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් ත්‍රිලියන 2.3කට එහාට ගිහපු ආර්ථිකයක්. අද වෙනකොට ඉන්දියාව 20:30 වෙනකොට ගල් සභාපතිතුමනි ක්‍රීඩා ආර්ථිකය තමන්ගේ රට ඇතුලේ ඩොලර් බිලියන 130ක් ඉක්මවූ ආර්ථිකයක් බවට පත් කරනවා. රැකියා මිලියන 10.5කට එහා රැකියා උත්පාදනය කරන තැනක් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රීඩා ආර්ථිකය ඇතුලෙන් තමන්ගේ රටට ඩොලර් බිලියන 26කට වැඩි බදු ආදායමක් ලබා දෙන කටයුතු කරන්න සැලසුම් හදලා තියෙනවා. අනිත් පැත්තේ ඇමරිකාව වගේ රටවල් ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියන 500 ඉක්මවූ ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමිය. ඒ වගේම තමයි අලුතෙන් ලෝකයේ ඊ ගේම්ස් කියන කන්සෙප්ට් එක ව්‍යාප්ත වෙනවා. මම හිතන්නේ 20:30 වෙනකොට ඩොලර් බිලියන 6ක් ඉක්මවූ ආර්ථිකයක් බවට ඊ ගේම් ආර්ථිකය පරිවර්තනය වෙනවා. කොරියා වගේ රටවල සමස්ත ස්පෝර්ට්ස් ඉකොනොමි එක ඇතුලේ 13%ක් ග්ලෝබල් ඊ ස්පෝර්ට්ස් මාකට් එකේ 13%ක් වගේ ප්‍රමාණයක් කොරියන් ආර්ථිකය ඇතුලේ තියෙනවා. ඒ හින්දා මේ ක්‍රීඩාව කියන කාරණය ගරු සභාපතිතුමිය මේ හුදෙක් ක්‍රීඩා වලට පමණක් නැත්නම් ක්‍රීඩා භාණ්ඩ නැත්නම් ක්‍රීඩා භාණ්ඩ බෙදීම අපි සාම්ප්‍රදායික විශ්වාස කරන ක්‍රීඩාවට පමණක් සීම ලඟු කරන්න එපයි කියන ඉල්ලීමත් මම ඔබ තමුන් ආසලට කරනවා. මොකද එක පැත්තකින් ලෙෂර් ස්පෝර්ට්ස් කියන ඔබ තමුන් ආසල අපි වගේ උදේ හවස දුවලා ව්‍යායාම කළා වෝකින් පාත් වල ඇවිදලා ජොගින් පාත් වල ඇවිදලා ක්‍රීඩා කරන අයගේ යම්කිසි ආර්ථික මට්ටමක් තියෙනවා. දැන් කොරියා වගේ රටවල වෝකින් ජොගින් කියන එක මහා දැවැන්ත ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් Competitive sports. පදක්කම් දිනා ගන්න, ලෝක කුසලාන දිනා ගන්න, ආසියානු තරගාවලිය ජයග්‍රහණය කරන්න අවශ්‍ය competition වලට යන්න පුළුවන් අවශ්‍ය ක්‍රීඩකයා හදන්න. ඒ ක්‍රීඩකයා හදන්න නම් leisure sports industry එක develop වෙන්න ඕනේ. මොකද තරුණ කාලේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් competition එකට එන්න කලින් leisure sports වලට active nation එකක් බවට මේ රට පරිවර්තනය කරන්න ඕනේ. තවත් පැත්තකින් අනිත් පැත්තෙන් ක්‍රීඩා ආර්ථිකය sports economic apparel sector එකේ නම් පටන් ගත්තම manufacturing දක්වා intellectual property වගේම asset brand values development කරන්න, franchise tournament වලට මේක පරිවර්තනය කරන්න, තවත් පැත්තකින් sports tourism එක ක්‍රීඩා ආර්ථිකයත් එක්ක බැඳිච්ච දැන් සාමර සම්පත් ඇමතුමත් සඳහා මන්ත්‍රීතුමා සඳහන් කරා 20:26 ලෝක කුසලාන ලංකාවේ සෙල්ලම් කරනවා matches 22ක් අපිට පස්වෙනි ක්‍රීඩා පිට්ටනිය ලංකාවේ තිබ්බනම් BCCI එක නැතුව තනියම ලෝක කුසලානයක් අපේ රටේ පවත්වන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. හැබැයි අවාසනාවකට අපිට පිට්ටනිය 4යි තියෙන්නේ. තනියෙන් World Cup එකක් host කරන්න ඕන නම් පිට්ටනිය 5ක් ඉදි වෙන්න ඕනේ. හැබැයි ඒක එසේ වෙතත් අද ලෝකයේ ස්පෝර්ට්ස් ඉන්ඩස්ට්‍රි එකක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. එහෙනම් කර්මාන්ත මාත්‍යංශලත් මේක වැදගත්, සංචාරක මාත්‍යංශලත් මේ විශ්ය වැදගත් කියලා මම විශ්වාස කරනවා. හැබැයි competitive sports අපිට high performance unit එක කොච්චර කාලයකට අපි maintain කරනවද? බොහෝ වෙලාවට අපි දකින්නේ හැම අවුරුද්දෙම මාස 6කට කලින් performance කර නැත්නම් මාස 6කට කලින් selection එකක් තියලා pool එක කැඳවනවා. එද අපි සලස්මක් හැදුවා 20:32 දක්වා ක්‍රීඩා පාසලෙන් එන දරුවව ඉස්සරහට ගේන්න. මම දැක්කා හඳුනෙටි මන්ත්‍රී ඇමතුමා ගිහිල්ලා මාතර ක්‍රිකට් ක්‍රීඩා පාසලක් සම්බන්ධ ඒක යම් ආන්දෝලනාත්මකම එහෙම තමයි. එක එක අයගේ එක එක මත තියෙනවා. හැබැයි ඉතින් ක්‍රීඩා පාසලක් ඉදිකිරීමේ වැරද්දක් නැහැ. ක්‍රීඩා පාසලක් ඉදිකිරීමේ වැරද්දක් නැහැ. හැබැයි ඒක business model එකකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක මම හිතනවා සූර්යව ක්‍රීඩාංගණේ බේස් කරගන්න පුළුවන්, පල්ලකැලේ ක්‍රීඩාංගණේ බේස් කරගන්න පුළුවන්, දඹුල ක්‍රීඩාංගණේ බේස් කරගන්න පුළුවන්, කෙත්තාරාම ක්‍රීඩාංගණේ බේස් කරගන්න පුළුවන්. ඒ වගේම යාපනය කේන්ද්‍ර කරගෙනත් ක්‍රිකට් බෝඩ් එකක් දෙක එකතු වෙලා ෆුට්බෝල් ෆෙඩරේෂන් එක එකතු කරගන්න, ක්‍රිකට් බෝඩ් එක විතරක් නෙවෙයි ඇත්ලටික් ඇසෝසියේෂන් එක එකතු කරගන්න, රටේ සල්ලි උත්පාදනය කරන්න පුළුවන් ක්‍රීඩා සංගම් කීපයක් තියෙනවා. ඉතින් මේ සංගම් විශේෂයෙන්ම ක්‍රිකට් සහ ෆුට්බෝල් මේ සංගම් දෙක එකට බද්ධ කරගත්තොත් ඔබ තමුන්නාසෙලා මොකද අපේ රටේ කැපැසිටි එක නැහැ තනි ඇකඩමි එකක් දුවන්න. මොකද පොපියුලේෂන් එක නැත්නම් ජනගහනය මිලියන 22යි. එක පිට්ටනියක මැච් පහක් ගහලා බලන්න සෙනඟ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා තමයි මේක ට්‍රැවල් කරලා පිට්ටනි වලින් මාරු කර කර තරඟ දෙන්න ඕනේ. එමුණා එක හුදකලා ක්‍රීඩාවකට තනියෙන් සර්වයිව් වෙන්න බෑ. හින්දා මේ ක්‍රීඩා ඔබ තමුන්නාසලා වෙන්න පුළුවන්, එන ඕනෑම ආණ්ඩුවක් වෙන්න පුළුවන්. මේ කාරණ ඇතුලේ සමස්ත හොලිස්ටික් අප්‍රෝච් එකක් මේ හැම සංගමයක්ම එකතු කරගෙන යන ගමනකට ඔබ තමුන්නාසලා සූදානම් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම high performance අපි ඒ කාලේ high performance pool එක රුපියල් ලක්ෂයක් මාසිකව දුන්නා. යම් දීමනාවක් ආහාර වලට දුන්නා. පුහුණු කරුවට 50,000ක් දුන්නා. හැබැයි මෑත කාලේ ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අතරමඟ නවත්තලා තියෙනවා. හැබැයි මේකට දෙන excuse එක නැත්නම් අපි කියන්නේ මේකට අවශ්‍ය මුදල් නැහැ කියලා සභාපතිතුමා. නැත්නම් sponsorsලා නැහැ කියලා. හැබැයි ඔබ තමුන්නාසලා බජට් කරන ක්‍රමවේදය පිළිබඳව අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමදාම බජට් එක හදන්නේ පහුගිය අයවැය ගන්නවා 10%ක් එකතු කරලා දෙනවා. හැබැයි ඔබ තමුන්නාසලා මතක තියාගන්න ක්‍රීඩා අමාත්‍යාංශය සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ඇතුළේ ඔබ තමුන්නාසලා දෙපොළට මේක වැදගත්. 6%යි තරුණයාට සහ ක්‍රීඩාවට වෙන් වෙන්නේ. ක්‍රීඩකයාට වෙන් වෙන්නේ. නැත්නම් මානව හිමිකම් human capital resource human resource development සඳහා 6%යි වෙන් වෙන්නේ. අපි ඒක ක්‍රීඩා කවුන්සිලයේ සහයෝගය දෙක්ක ඒක 120%කට වර්ධනය කරා. අපේ ඉලක්කයක් තිබ්බා වුරුදු 4ක් ඇතුළත මේක 140ක් දක්වා වර්ධනය කරන්න. හැබැයි දියුණු රටවල් වල මම සඳහන් කරපු දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයක් තියෙන රටවල් වල තරුණයාට සහ ක්‍රීඩකයාට සමස්ත අයවැයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් වෙන් වෙනවා. අපිට එතනට යන කාලයක් යයි අවුරුදු 10ක ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් වත් නැහැ. මම හිතනවා ඔබ තමුන්නාසලා මේ අවුරුද්දේ බජට් එක හදලා ඉවරයි. ඒකට ඔබ තමුන්නාසලා මැදිහත් වෙන්න බෑ. හැබැයි ලබන අවුරුද්දේ බජට් එක හදනකොටවත් ඔබ තමුන්නාසලා ඒ 6% අඩුම ගානේ 121 බවට පත් කරුවොත් ඔය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙන දීම දැන් පැරා ඔලිම්පික් එකේ පහුගිය දවසේ දිනපු අයට ඒ දීමනාව දීලා නැහැ. ඉතින් පිළිබඳව ඒකලු කනස්සල්ලක් තියෙනවා. මොකද ඒක සාධාරණයි. අපි
ගරු මන්ත්‍රීතුමා ඔබට තව විනාඩි 5ක් කාලයක් වෙන් කරන්න.
බොහොම ස්තුතියි. ඔබ තමුන්නාසලා සමහරට හිතනවා ඇති පැරා කට්ටිය වැඩක් නැහැ. අනිත් normal athletics athletes ට තමයි අපි ප්‍රධාන දීමනාව දෙන්නේ. මේක දෙකක් විදිහට දකින්න එපා. මොකද අපිට international platform වල medal දිනන්න පුළුවන්, ලේසියෙන්ම දිනන්න පුළුවන් segment එක තමයි para olympic segment එක. Para segment එක මේ වෙනකොට අපි gold medal දිනලා තියෙන olympics වල එයාට අපේ ආණ්ඩුව කාලේ අපි අවශ්‍ය සහයෝගය දුන්නා. ඉතින් ඔබ තමුන්නාසලා මම විශ්වාස කරනවා ඒ අයව discriminate කරන්නේ නැතුව මොකද අපි දකිනවා හැම ආණ්ඩුවක්ම මේ බොහෝ ආණ්ඩුවල ගරු සභාපතිතුමිය පැරා කිව්වම ඒක වෙන පැත්තකට දාලා තියෙන අපේ නියෝජ්‍යමත්තුමා දන්නවා. හැබැයි මේ දෙගොල්ලන්ට වෙන වෙනම සලකන්න එපා. මේ දෙගොල්ලෝ එක platform එකකට ගන්න. අපි ඒක උත්සාහ කරා සහ ඒක සාර්ථක වුණා. ඒ වගේම තමයි මේ ක්‍රීඩා පනත. 1973 හදපු ක්‍රීඩා පනතක් තියෙන විවෘත ආර්ථිකයටක් කලින් හදපු ක්‍රීඩා පනත ඇතුලේ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට. ආණ්ඩුවෙන් යැපෙන්න ඕනේ. බල ලෝකයේ ක්‍රීඩා ආර්ථිකයේ ඩොලර් ත්‍රිලියන 2.3ක ආර්ථිකයක් තියෙන රටේ GDP එකෙන් සංවර්ධනයේ රටක GDP එකෙන් 2-3% අතර ආදායමක් උත්පාදනය කරන බ්‍රෑන්ඩ් විදියට බ්‍රෑන්ඩ් වැලියුස් වලින් ඩොලර් බිලියන එකක්වා ගිබු බ්‍රෑන්ඩ් අපේ වගේ රටකත් හදන්න පුළුවන් ක්ෂේත්‍රය සෙක්ටර් එක. එhmenනම් මේ ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි. මම හිතනවා ක්‍රීඩා අමාත්‍යතුමා මාධ්‍යක අමනාප වෙන එකක් නැහැ. මම නම් විශ්වාස කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ DG ට පව එක දෙන්න ඕනේ ඩිරෙක්ටර් ජෙනරල්ට. ලේකම්වරයාට බලය දීලා ලේකම්වරයාට ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කරන්නත් ලේකම්වරයාට ජාතික කණ්ඩායම අස්සම් කිරීමේ බලය ලබා දෙන්නත් ඒ වගේම තමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්පූර්ණ ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කෙරුවොතින් ඔය ඔලිම්පික් කමිටේ එක, ක්‍රිකට් බෝඩ් එක, ෆුට්බෝල් ෆෙඩරේෂන් එකත් දෙක තියෙන ප්‍රශ්න ටිකත් විසිදලා යනවා. මොකද අපි කැමතිව අකමැති ලෝකේ වටේ මේක රිෆෝම් වෙලා තියෙනවා. ලෝකේ මේක වෙනස් වෙලා තියෙනවා. අද වෙන රටවල් වල ක්‍රීඩා අමාත්‍යාංශය දුවන්නේ හුදකලා ක්ෂේත්‍රයක් විදිහට නෙමෙයි. හැබැයි ස්වාධීන ආයතන විදිහට දුවනවා. දේශපාලන මැදිහත් වීමෙන් තොරව. ඉතින් ඔබ තමුන්නාසලාගේ ආණ්ඩුවට පුළුවන් මේ දේශපාලන මැදිහත් වීමට විරුද්ධව කතා කරන ඔබ තමුන්නාසලාට මේක ක්‍රීඩා අමාත්‍යාංශය පටන් ගන්න. ක්‍රීඩා පනත සංශෝධනය කරන්න, අමාත්‍යවරයා අයින් කරන්න, DG ට බලය දෙන්න, ක්‍රීඩා කවුන්සිලයේ බල ගන්නවන්න, ක්‍රීඩා කවුන්සිලයට පූර්ණ කාලීන සමාජිකව බදව ගන්න. ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ඩිපාර්ට්මන්ට් එකේ සෙක්‍රටරි අතේ ඩිපාර්ට්මන්ට් එක පාලනය කරන්න. ඒ ඩිපාර්ට්මන්ට් එකේ එක්ව අග්‍රමාත්‍ය කාර්යාලය, යෝජනාධිපති කාර්යාලය හෝ බදමුණාසලා කැමති අමාත්‍යාංශයකට පවරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේශපාලනීකරණයෙන් ක්‍රීඩාව ඈත් වෙන්න ඕනේ. අපි මේ ක්‍රීඩා සංගම් එක හැප්පෙනවා. හැබැයි කිසි කාලයක ක්‍රීඩා සංගම් වලට අවශ්‍ය සහනය දෙන්නේ නැහැ. දැන් අපි නියෝජ්‍යමත්තුමා මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විදිහට හිටියා. ඔබතුමාත් ඒ කාලේ ආණ්ඩුව එක්ක හැප්පුණා. මොකද ආණ්ඩු මැදිහත් වෙනවා. ඒක තමයි ක්‍රමවේදී. මේකෙන් ආණ්ඩුව ඈත් වෙන්න ඕනේ. ඈත් වෙලා මම විශ්වාස කරනවා හුදෙක් මේ ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වීමට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ. යම් වැරද්දක් තියෙනවා. ඒක මේ එයාට මඩ ගහන්නවත්, එයාගේ චරිත ඝාතනය කරන්නවත්, එයාගේ පෞද්ගලිකත්වය කියලා සන්නවත් මේ පවත්නා නීතියට අනුකූලව කටයුතු කරමු. හැබැයි අවසානයේ ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන්න ගඩක් පටන් ගත්තම කරු සභාපතිතුමනි ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා මිසක් දේශපාලත්මයවත් සංගමයවත් නෙවෙයි. අපි ඉතිහාසයක දැකලා තිනවා Under 19 World Cup එක ලංකාවේ තිබ්බනම් මං හිතනවා අපිට ඊට වඩා හොඳට perform කරන්න තිබ්බා. මුළු World Cup එකම අපිට ලංකාවේ host කරන්න පුළුවන්කම තිබ්බනම් අනිත් පැත්තෙන් Football Federation එක අවුරුදු කීපයක් බෑන් වෙලා තිබ්බේ නැත්තම් තහනම් වෙලා තිබ්බේ නැත්තම් රග්බි යුනියන් එක තහනම් වෙලා තිබ්බේ නැත්තම් එදා Carlton Sevens එක පටන් අරගෙන ඒක දේශපාලනීකරණය වෙලා අන්තිමට මම හිරෙද්දීලා නඩුත් කහලා ඉන්නේ ඉතින් මෙවැනි දේශපාලන කටයුතු වල ක්‍රීඩා මැදිහත් කරගත්තේ නැත්නම් අද මේ සංගම් වලට හොඳ මිනිස්සු වෙනවා. හැබැයි සංගම් හුදෙක් දේශපාලනීකරණය මෙහෙවන්න පටන් ගත්තට පස්සේ ඒ සංගම් වලට ගෞරව සභාපතිතුමිය කවදාවත් ඒ ක්වොලිටි එකේ අය සම්බන්ධ වෙන්නේ නැහැ. මේක තමයි කවුරුත් කැමති වුණත් අකමැති වුණත් ඇත්ත කතාව. රටේ හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය රැකගන්න මිසක් ක්‍රීඩකයෙක් රැකගන්න නෙවෙයි. ඉතින් මම ඒ හින්දා තමයි යෝජනා කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය රැක ගැනීම ආණ්ඩුවේ වගකීමක් නෙවෙයි. ඒක දෙපාර්තමේන්තුවේ වගකීමක් සහ ක්‍රීඩකයාගේ වගකීමක්. ඉතින් එමනම් ක්‍රීඩකයා සහ පුහුණුකරු අපි ගොඩනගමු. ක්‍රීඩා අමාත්‍යාංශය කියන කාරණයට අපි සහයෝගය දෙමු. ක්‍රීඩාව දේශපාලනීකරණය අපි ඈත් කරමු. ඒ වගේම අර පැරාඔලිම්පික් ක්‍රීඩකයන්ට අවශ්‍ය අපේ සමිත දුලාන්ටත් පාලිතටත් පාලිත බණ්ඩාටත් ඒ අවශ්‍ය සහයෝගය ඔබතුමන් වහන්සේලා දෙන්න. තවත් පැත්තෙන් ගරු අමතුමත් මෙතන ඉන්න වෙලාව මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමිය මට එක විනාඩියක් දෙන්න. මම දැක්ක ඔබතුමා කොළඹ හතේ සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නවා. බොහොම හොඳයි. මම දන්නවා ඔබතුමාට වැඩ ගොඩක් තියෙනවා. අමාත්‍යාංශේ වැඩ තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, සුපර් මාකට් වලට යන්න තියෙනවා. හැබැයි ගරු නියෝජ්‍ය අමතුමත් අමතුමත් දෙපොළම අර ක්‍රීඩා අමාත්‍යාංශයේ හොස්ටල් එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒ කැන්ටින් එකේ නැත්නම් ඒ ඩොමිටරියේ තියෙන තත්ත්ව පිළිබඳව පොඩි ඔබේ අවධානයත් යොමු කළා. ඒකේ දෙන කෑම වේල ගැන සුගත් අමතුමා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂදායී ආහාරය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පෞද්ගලිකව දන්න හින්දා ඔබතුමන් ආසලට කියන්නේ. ඉතින් අර මම දන්නවා ඔබතුමන් ආසලා ඇමතිවරු සහ ඔබතුමන් ආසල ගොඩාක් වැඩ තියෙනවා. ඒ අතර ඉතින් ගෙදර දොරේ වැඩ වලට සුපර් මාකට් වලටත් යන්න වුණාම අමාරුයි. හැබැයි ඉතින් අමාත්‍යාංශයෙන් බැහැලා මීටර් 100ක වගේ දුරක් තමයි තියෙන්නේ නේද හොස්ටල් එකට. ඉතින් පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා සුගත් ඇමතුමාට hina යනවා. මොකද එතුමා දන්නවා ඒ ළමයි කනබුන විදිහ ඉන්න විදිය. හැබැයි ඉතින් කරගන්න දෙයක් නැද්ද මන් දන්නේ නැහැ. අසරණ වෙලා වගේ ඉන්නවා. ඉතින් හින්දා ඔබතුමා පොඩ්ඩක් ඔය ගෙදර යන ගමන් එතෙන්ටත් පොඩ්ඩක් ගිහලා බලලා ඒ ළමයිට අවශ්‍ය ආහාර පාන වලට අවශ්‍ය පහසුකම් ටික සපයලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා ගරු සභාපති.
ගරු සුනිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ගරු සුනිල් කුමාර ගමගේ ඇමතිතුමා
මේ සඳහන් කරපු නිසා මේ කොළඹ හතේ ෆුඩ් සිටි එකට ගිහිල්ලා මම බඩු ගත්තේ නැහැ. මම සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමා හැම සතියෙම කොට්ටාවේ ෆුඩ් සිටි වලින් බඩු ගන්නවා. ඒක මගේ දිනචර්යාවේ තියෙන එකක්. ඒ වගේම මට මතක් කරන්න උවමනාවක් තිබ්බා. ඔබතුමා රගර් ගැන කතා කරේ නැති හින්දා මට විනාඩියක් දෙන්න. මේ 2014 මැයි මාසේ අපේ රටේ ওই බේබිලා රගර් ගහන කාලේ ෆිජි ටීම් එකක කණ්ඩායමක් මැච් එකක් දිනන්න ඕන හින්දා ෆිජි රටෙන් 3 දෙනෙක් ගේනවා අපේ රටේ රගර් ගහන්න. ඒ ගේන්නේ මැච් එකක් දිනන්න කොළඹ තියෙන ටූර්නමන්ට් එකට. ඒක වර්ල්ඩ් රග්බි එකට පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙලා අහුවෙනවා. අහුවෙලා වර්ල්ඩ් රග්බි එක අපිට දඩයක් නියම කරනවා පවුම් 50,000ක. ලංකාව අදටත් අවුරුද්දට පවුම් 5000 ගානේ මේ 2014 හිතුමතේ ෆීජි ක්‍රීඩකයෝ වංචනික ලෙස ගෙනල්ලා රග ගහපු එකට අදත් ඒ පවුම් 5000 ගෙවනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ අපිට දැනුත් ඒක ගෙවන්න ඇවිල්ලා තියෙන නිසා.
නම රාජපක්ෂ
බොහොම හොඳයි ඔබතුමා. මේ කොට්ටාවේ හරි කමක් නැහැ. සුපර් මාකට්ේ යන ගමන් අර ක්‍රීඩකයෝ දිහාත් බලන්න කියලා මම කිව්වේ. සුපර් මාකට් එක කොළඹ හතේද කොට්ටාවේද කියන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. මට තියෙන ප්‍රශ්නේ හොස්ටල් එකේ ළමයිට හම්බෙන කෑම පිළිබඳව. ෆීජි රග ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි අපි ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ ඔබතුමාලා හොයලා බලන්න මේ වෙනකොට 11ක් ඉන්නවා ඩුවල් සිටිසන්ෂිප් එකෙන් ශ්‍රී ලංකන්න. ඩුවල් සිටිසන්ෂිප් එක දීලා ශ්‍රී ලංකන්න සභාවත් මේක තමයි අපේ ස්පෝර්ට්ස් ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් කරන්න සහ මේ කම්පිටිටිව් ස්පෝර්ට්ස් වල තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ කර ගැනීමට යන වැඩපිළිවෙළේ කොටසක්. හැබැයි එදා ෆීජි ක්‍රීඩකයෝ කීප දෙනෙක් ලංකාවේ සම්භවයක් තියෙන කීප දෙනෙක් ආවා. හැබැයි ආණ්ඩු මාරුණාට පස්සේ ඒක දේශපාලනීකරණය වෙලා ඔබතුමාලගෙන් පක්ෂයේ ඇමතිවරයෙක් තමයි IRB එකට දැන් ඉන්නේ ඇමතිවරයෙක්. එදා හිටපු මන්ත්‍රීවරයෙක් උන්නේ මම එදා හිටපු වෘත්ති සමිති නායකයෙක් IRB කියලා ලියලා ඔය පරීක්ෂණය ඉල්ලන් කාපු එකක්. තේන්ද ඔබතුමාට ඔය වැරදි කොලයක් ලියලා දීලා තියෙන්නේ. ඔය පිළිබඳව හරියට හොයලා බලන්න සහ මම ඔබතුමාගෙනුත් ඉල්ලනවා මේක. තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන්ට ජාතික කණ්ඩායම් නියෝජනය කරන අවස්ථාව දෙන්න. ඒක නරක දෙයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම රග ෆුට්බෝල් වගේ ක්‍රීඩා, වොලිබෝල් වගේ ක්‍රීඩා, වොලිබෝල් නම් බොහෝ ක්‍රීඩෝගේ අපේ රටේ ඉන්නවා. ඒ වගේ ෆුට්බෝල් රග වගේ හයි පර්ෆෝමන්ස් එකක් තියෙන කම්පිටිටිව් ස්පෝර්ට්ස් වලට කරු සභාපතිතුමිය ඒක හොඳ දෙයක්.